ගරු වෛද්‍ය නරේන්ද්‍ර ජයසිස මහත්මතුමා ඔබතුමාට විනාඩි 20යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද මේ 2007-58 දරන රසායනික අවි සම්මුතිය පිළිබඳ පනත සංශෝධනය ඉදිරිපත් කිරීමේ බැලූ බැල්මට පෙනෙන අරමුණ බවට පත්වෙලා තිබෙන්නේ මෙම පනත ක්‍රියාත්මක කිරීමේ වගකීම බලධාරීත්වය කර්මාන්ත අමාත්‍යංශයේ සිට ආරක්ෂක විෂය භාර අමාත්‍යංශය වෙත පැවරීම. මේ රසායනික අවි පිළිබඳ සම්මුතිය ලෝක පරිමාණයෙන් වූ එකඟතාවයක්, විශේෂයෙන් ලෝකයේ සාමය සහ සහයෝගීතාවය වෙනුවෙන් ලෝක රටවල් ගණනාවක් ලෝකයේම අතීත අධ්‍යක්ීම් නිසා පැමිණි එකඟතාවයක්. ඒ අනුව තමයි රසායනික අවි සංවර්ධනය, නිෂ්පාදනය, ගබඩා කිරීම, තහනම් කිරීමේ මේ ජාත්‍යන්තර සම්මුතියට රටක් හැටියට අපිත් 1993 ඇතුළත් වෙන්නේ. මොකද ලෝක ඉතිහාසය ගත්තට පස්සේදී මේ රසායනික අවි භාවිතය නිසා පළවෙනි ලෝක යුද්ධයේදී, දෙවන ලෝක යුද්ධයේදී නාසි හමුදා විසින්, ඉන්පසු ඇමරිකා එක්සත් ජනපදය වියට්නාමයට එරෙහිව, ඉරාන් ඉරාක් යුද්ධයේදී සමේ අවස්ථා ගණනාවකදී රසායනික අවි භාවිතය නිසා මානව සංහතියට සිදුවෙච්ච හානිය ඒ මොහොතට පමණක් නෙවෙයි අදටත් ඒ ප්‍රතිඵල භුක්ති විඳිනවා. උදාහරණයක් හැටියට වියට්නාමයට ඇමරිකා එක්සත් ජනපදය විසින් හෙළන ලද ඒජන්ට් ඔරේන්ජ් රසායනික ද්‍රව්‍ය නිසා අදත් උපදින පරම්පරාවන් සමහර ශාරීරික මානසික දුබලතාවයන් සහිතව තමයි උත්පත්තිය ලබන්නේ. එනිසා මේ රසායනික අවි තහනම් කිරීම පිළිබඳව සම්මුතියකට ලෝක රටවල් පැමිණීමේ විශාල අගයක් තිබෙනවා. ඒ වගේම අපේ රටේදී මේ සම්මුතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික රසායනික අවි අධිකාරියක් පිහිටවලා තිබෙනවා. ඒ අධිකාරියට තිබෙන්නේ රසායනික අවි පිළිබඳව පැවරුණු කාර්යභාරයක් පමණක් නොවේ. ඒ අධිකාරියේ කාර්යභාරය පිළිබඳව සලකා බැලීමේදී ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රසායනික කර්මාන්තයේ, කෘෂිකර්මාන්තයේ, වෛද්‍ය සේවාවේ, එහෙම නැත්නම් වෙනත් පර්යේෂණ සඳහා උපයෝගී කරගන්නා රසායනික ද්‍රව්‍ය වලටත් ඒවට අවසර ලබා ගැනීමට මේ අධිකාරියට බලයක් තිබෙනවා. අවසර ලබා දීම සඳහා ඒ අධිකාරියේ කාර්යයන් සේවාවන් ගත්තට පස්සේදී ඒ රසායනික ද්‍රව්‍ය භාවිතා කරන්න ලියාපදිංචි කිරීම, ආනයන අපනයන් නිර්දේශනකුත් කිරීම, රසායනික ද්‍රව්‍ය හදිසි ආපදා තත්ත්වයකදී සහාය වීම, රසායනික ද්‍රව්‍ය පිළිබඳ කර්මාන්ත හිමියන් දැනුවත් කිරීම, රසායනික ද්‍රව්‍ය සම කටයුතු කරන පුද්ගලයන් දැනුවත් කිරීම, ඒ වගේම මේ රසායනික ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු රැස් කිරීම ආදී කටයුතු රාශියක් තිබෙනවා. එනිසා මම මේ රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා හිටියනම් දැනගන්න කැමතියි, දැන් මේ කර්මාන්ත කෘෂිකර්මාන්ත ඇතුළු අපේ රටේ යම් නිෂ්පාදනයට අදාළ කරන රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීමේදීත් මේ අධිකාරියෙන් අවසර ගත යුතු තිබෙන නිසා මේ කර්මාන්ත අමාත්‍යංශයෙන් ආරක්ෂක අමාත්‍යංශයට ගත්තට පස්සේදී ඒ කටයුතු වලට ආරක්ෂක අමාත්‍යංශය මැදිහත් වීම කොහොමද කියලා. මොකද දැනුත් අපේ රටේ මේ කර්මාන්ත ආරම්භ කිරීමේදී කර්මාන්තකරුවන්ට විශාල ප්‍රශ්නයක් තිබෙනවා. එහෙම තියෙනකොට මේ කර්මාන්ත අමාත්‍යංශය යටතේ තිබියදීත් මේ අධිකාරිය විසින් යම් යම් ව්‍යාපංච කිරීම කිරීමේදී නැත්නම් එහෙට අවසර ලබා ගැනීමේදී යම් ගැටලු මතුවලා තිබියදී ඒ ආරක්ෂක අමාත්‍යංශයට පැවරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන කාරණේ මේ සම්බන්ධයෙන් මම දැනගන්නට කැමතියි. ඉතින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් මේ පිළිබඳ විවාදය පැවැත්වෙනකොට මේ සම්බන්ධයෙන් කතා කරනකොට අපේ වාස්තුවේ නායකකාර මන්ත්‍රීතුමා යම් කරුණු කීපයක් කිව්වා. ඒකට උත්තර දෙන්න උවමනාවක් තිබෙනවා. දැන් අපේ රටට පසුගිය කාලයේ ඇමරිකානු යුද නැව් ප්‍රමාණයක් පැමිණීම පිළිබඳව අපි කවුරුවත් ලෝකේ කිසිම රටකට එවැනි මැදිහත් වීමක් ඇමරිකා එක්සත් ජනපදය අපේ රටේ යුද එහෙම නැත්නම් භූමියට, අහසට, මුහුදට මෙවැනි ආකාරයේ මැදිහත් වීමක් සිදු කිරීමයි කවුරුත් අනුමත කරන්නේ නැහැ. ඒ වගේම මම මතක් කරන්න කැමති මෙවැනි මැදිහත් වීම සඳහා ඉඩකඩ ලබා ගන්නට ඇමරිකා එක්සත් ජනපදය ආණ්ඩුවට නිල වශයෙන් අවස්ථාවක් ලැබුණා 2007 ජූලි 7 වෙනිදා. ශ්‍රී ලංකා ආණ්ඩුව සහ ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුව අතර අස්සම් කරපු අක්සා ගිවිසුම මගේ ඇක්විෂන් ඇන්ඩ් ක්‍රොස් සර්විසස් ඇග්‍රීමෙන්ට් කියන ආරක්ෂක සේවා ගිවිසුම මගින් අපේ රටේ භූමිය, අපේ රටේ මුහුදු සීමාව, අපේ රටේ ගුවන පාවිච්චි කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට නිල වශයෙන් අවසරයක් ලබා දුන්න 2007 ජූලි මාසේ 7 වෙනිදා. ඒක රස්සම් කරේ එවකට ඇමරිකා එක්සත් ජනපද තානාපති රොබර්ට් බ්ලේක් එක පැත්තකේ. ඌ ඇමරිකානු පුරවැසියෙක්. අනිත් පැත්තෙන් ශ්‍රී ලංකා රජ වෙනුවෙන් ඒක රස්සම් කරේ ඇමරිකානු පුරවැසියෙක්ලා හිටපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තවමත් ඇමරිකානු පුරවැසියෙක් වන. එතකොට ඇමරිකානු පුරවැසියන් දෙදෙනෙක් 2007 ජූලි 7 වෙනිදා එක්සත් උසම රස්සම් කරලා අපේ රටේ භූමිය ඇමරිකානු හමුදාට ඕන ඕන තාලට පාවිච්චි කරන්න පුළුවන් විදිහේ නීතිමය අවස්ථාවක් ලබා දීලා තිබෙනවා. එස අපි හොයා බලන්න ඕන කම තිබෙනවා මේ ඇමරිකානු යුද නැව් අපේ රටට අපේ මුහුදු කලාපයට ඇතුළත් වුණේ ඒ ගිවිසුමේ වගන්ති පාවිච්චි කරලාද කියන එක. එහෙනම් ඒකට මේ පාර්ලිමේන්තුවේ ආරක්ෂක ඇමතිවරු උත්තරයක් දෙන්න ඕනේ. දෙයියෙත් කතා වුණා ත්‍රිකුණාමලයේ ආශ්‍රිතව ඇමරිකානු යුද කඳවුරක් පිහිටවීමේ ප්‍රයත්නයක් පිළිබඳව එහෙම ආරංචි පැතිරෙනකොට ඒ ආරංචි පිළිබඳව මේ රට ජනතාව දැනුවත් කිරීම වකීමක් ආරක්ෂක අමාත්‍යවරයාට තිබෙනවා ආණ්ඩුවට තිබෙනවා. එස අපි කියන්නේ කරුණාකර ආරක්ෂක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ තමුන්නාසගේම පක්ෂයේ මන්ත්‍රීවරු ඔබතුමා සභාපති දරන පක්ෂයේ මන්ත්‍රීවරු මේ මතු කරන සමහර කාරණාවල උත්තර දෙන්න ඕන තිබෙනවා. සා එදා එක්සත් ජනපදය අස්සම් කරනකොට එදා ඒක ගෝඨාභය රාජපක්ෂ අස්සම් කරනකොට දෙපැත්තම වහගෙන ඉඳලා අද ඒ පිළිබඳ නිකන් ගොරරාඩු කරාට වැඩක් නැහැ. දේශප්‍රේමීත්වය කියන්නේ එදාට එකයි අද එකයි කියන එක නෙමෙයි. දේශප්‍රේමීත්වය හැමදාම තියෙන්න ඕනේ.
ගරු මන්ත්‍රීමා ඔබතුමයි කාලේ.
ඔව් දෙන්න.
මේවා අත්සන් කරනකොට කටිපියාගෙන හිටියයි කියලා ඒකට උත්තරයක් විතරයි දෙන්න ඕනවට අපි මේ පිළිබඳව එදා හිටපු ඇමතිවරයෙක් හැටියට මම මන්ත්‍රීවරයෙක් හැටියෝ ජනාධිපතිතුමා හැටියට මහින්ද රාජපක්ෂ මහත්තයාට ලිඛිතව ලියලා ඇහුවා මේ කොහොමද මේක වෙන්නේ. එතකොට එතුමා මට දුන්න උත්තරේ තමයි ඒක වළංගු නැහැ මම අත්සන් නොකර මම ජනාධිපති මේ තානාපති කෙනෙකුයි ආරක්ෂක ලේකම් අත්සන් කරපු ගේම වළංගුතාවයක් නැහැ
කිය. ආරක්ෂක ලේකම් හැටියට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ආරක්ෂක ඇමතිවරයා වන තමන්ගේ අයියා මහින්ද රාජපක්ෂ මහත්තයා නොදැන හෝ හුව නොමග යවලා අස්සම් කරපු කිවිසුමක් තමයි එහෙනම් මේ රටේ දැන් අවුරුදු 14ක් තිස්සේ ක්‍රියාත්මක වෙන්නේ. අවුරුදු 12ක් තිස්සේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා දැන් මම හිතන්නේ වාසුදේව නානාකර මන්ත්‍රීතුමා එදා කැබිනට් ඇමතිවරයෙක් හැටියට ඒ ලබාගත් ප්‍රකාශය සම්බන්ධයෙන් පිළිතුරක් වර්තමාන විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවට සාරට ලබා දෙන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ අමාත්‍යංශය යටතේ ඉන්න ලේකම්වරයා අස්සම් කරපු කිවිසුමක් පිළිබඳව රටේ ආරක්ෂක මැතිවරයාට සහ ජනාධිපතිවරයාට වගකීමක් නැත්තම් මේ රටක් සම්බන්ධ ප්‍රශ්නයක්. මේක ඉඩමක් ගැන ප්‍රශ්නයක් නෙමෙයි. මේ කර්මාංශාලා ගැන ප්‍රශ්නයක් නෙමෙයි. මේක රටක් ගැන ප්‍රශ්නයක්. රටේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක්. එහෙම ප්‍රශ්නයකදී ඒ ආරක්ෂක මැතිවරයා හැසිරලා තිබෙන්නේ ඒක ගණන් ගන්න ඕනේ නැහැ මම අස්සම් කරේ නැහැ කියන එකෙන් නම් ඒ කියන්නේ මේ ගිවිසුම වළංගු නැද්ද කියන එක පිළිබඳව තුමා මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරන්න ඕන. ගිවිසුම අස්සම් කිරීම වැරදි අස්සම් කිරීමට වඩා එවැනි ආකාරයේ බොරුවක් ප්‍රචාරය කිරීමත් වැරදි. සම මෙහෙම තමයි මේ රටේ ආරක්ෂාව පරදු තියලා තියෙන කෙනක අපිට කියන්න තිබෙන්නේ. ඒ වගේම තමයි දැන් අපේ ඊයේ මේ ඊයේ විවාදයේදී විමල් රත්නායක මන්ත්‍රීතුමා මතු කරපු කාරණයක් පිළිබඳව වාසුදේව නානාකර මන්ත්‍රීතුමා යම් කරුණක් කිව්වා මේ දයාන් ජාතිලක මහත්මයා පිළිබඳව. දයාන් ජාතිලක මහත්මයා ගැන අපි කවුරුත් දන්නවා. ඒ වගේම මේ පත් වෙන හැම ආණ්ඩුවක්ම විදේශ සේවාවට අමතරව තමන්ගේ හිතවතුන්ට තානාපතිකම් ලබා දෙනවා කියන එකත් අපි දන්නවා. ඒක කොයි ආණ්ඩුවත් කරලා තිබෙනවා. ඒ පිළිබඳව අපිට බරපතල විවේචනයකුත් තියෙනවා. රාජතාන්ත්‍රික සේවාවේ නිලධාරීන් ඉඳෙද්දි ඔවුන්ගේ දැනුම කුසලතා හැකියාව හොඳටම තිබෙද්දි ඒ අය පැත්තක දාලා තෝරාගත්ත රටවල් අර ඉහළ ගණයේ රටවල් කීපයකට හැමදාම දේශපාලන පත්වීම් දෙනවා. ඉතින් මේ ආණ්ඩුවත් පහුගිය එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවත් එක කළා. ඒ සමහර ඒවා ජනාධිපතිතුමාගෙන් එනවා සමහර නම් අගමැතිතුමාගෙන් එනවා. එක්සත් රාජධානියට බ්‍රිතාන්‍යයට කොට ඒක අගමැතිතුමාගෙන් එනවා රුසියාවට ජනාධිපතිතුමාගෙන් එනවා. එහෙම තමයි සිද්ධ වුණේ. හැබැයි
මේ පාර්ලිමේන්තුවේ වකියුතු කමිටුවක් වන හයි පෝස්ට් කමිටිය එක උසස් නිලතල පිළිබඳ කාර්ක සභාව මේ රට ගැන හිතලා මෙවැනි අයට විශේෂයෙන්ම දයන් ජාතික මහත්මයාට පත්වීම ලබා දීමේදී අනතුරු ඇඟවීමකුත් කළා තිබෙනවා. ඔබ මෙතුවක්කල් මෙහෙම දේශපාලන ක්‍රියාකාරීත්වයක හිටියා. නමුත් මෙතනින් එහාට ඔබ රට නියෝජනය කරන්න කියලා රාජ්‍ය නියෝජනය කරන්න කියලා. ඒක තමයි මම හිතන්නේ පාර්ලිමේන්තුවේ ඒ කමිටුව තමන්ගේ වගකීම හරියට පාවිච්චි කළොත් යම් අනතුරු ඇඟවීමක් කළා තිබෙනවා. ඒක දැනගෙන එහු යන්නේ රුසියාවේ තනාපති වෙලා. එහෙම ගිහිල්ලා මේ ඔක්තෝබර් 26 කුමන්ත්‍රණය සිද්ධ වෙනකොට ඔහු මොකද්ද කරන්නේ? ඔහු ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා විරෝධී කටයුත්ත සාධාරණීකරණය කරන්න කටයුතු කරනවා. ඔහු තානාපති නොවුණා අපිට ප්‍රශ්නයක් නෑ. නමුත් ශ්‍රී ලංකා රජය නියෝජනය කරන රජයේ නියෝජිතයා එවැනි ප්‍රකාශයක් කරනකොට එය හානි කරන රටට. මොකද එවැනි අර්බුදකාරී අවස්ථාවක විධායකයේ රටේ ප්‍රශ්නයක් හදලා තියෙනකොට රටේ දේශපාලන කුමන්ත්‍රණයක් සිද්ධ වෙලා තියෙනකොට රාජ්‍ය නිලධාරීන්ගේ වාක්‍යය මොකද්ද වෙන්නේ? ඔවුන් රාජ්‍ය නිලධාරීන් මිසක් ආණ්ඩුවේ නිලධාරීන් නොවනවා කියන අවබෝධයෙන් කටයුතු කළ යුතු වෙනවා. අපි සතුටු වෙනවා අපේ රටේ බොහෝ රාජ්‍ය නිලධාරීන් අමාත්‍යංශ ලේකම්වරු අතිරේක ලේකම්වරු ඇතුළු තානාපතිවරු රාජ්‍ය නිලධාරීන්ගේ සාතිශය බහුතරයක් ඒ අර්බුදකාරී අවස්ථාවේදී ආණ්ඩුවේ නොවී රාජ්‍ය නිලධාරීන් ලෙස කටයුතු කළා. එසා උන් පැත්තක් ගන්න ගියේ නෑ. මේ ප්‍රශ්නේ විසඳනකම් ඔවුන් තමන්ට හිමි සීමාවේ මුදල් රෙගුලාසා පරිපාලන රෙගුලාසාට කටයුතු කරමින් හිටියා. එසා මේ ජනාධිපතිවරයා සහ ඒ හදාගත්ත ඊනියා කැබිනට් එක පිස්සු කෙලෙද්දි රට මෙහෙමවත් ඉතුරුනේ රාජ්‍ය නිලධාරීන් තමන්ගේ වක්කීම දරන කටයුතු කරපු නිසා. දයාන් ජාතික මහත්මයාටත් එසේ කටයුතු කළ යුතුව තිබුණා. කළ හැකිව තිබුණා. හැබැයි ඔහු ඒ සීමාව පැන්නා. පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාර්ක සභාව විසින් අනතුරු අඟවා තිබියදී ඔහු එතනින් එහාට ගියා. ඒකයි මේ තියෙන ප්‍රශ්නය. ඔහු නියෝජනය කරන්න ඕන කමති වෙන්නේ ඔහු ජනාධිපතිවරයා නියෝජිතයා නෙමෙයි. ඔහු ආණ්ඩුකාරයෙක් වගේ නෙමෙයි. ඔහු මේ රටේ ශ්‍රී ලංකා රාජ්‍ය නියෝජනය කරන කෙනා. ඒකයි මෙතන තිබෙන ප්‍රශ්නය. එනිසා මේ හයි පෝස්ට් එකට තිබෙන්නේ කෙනෙක් පත් කරාට පස්සේ ඔයා බලන එක නෙමෙයි කියන එක නෙමෙයි මෙතන තිබෙන උත්තරේ. ඒක තිබෙන්නේ රටක් හැටියට රාජ්‍යයක් හැටියට සැලකීමේදී ඔහුගේ ක්‍රියාකලාපය කොතරම් දුරට රටේ ජනතාවට සාධාරණයිද කියන එකයි. ඊළඟට මේ ව්‍යවස්ථාව සම්බන්ධ ප්‍රශ්න ගැන කතා කරා. එතනදී දැන් මේ කුමන්ත්‍රණය මේක කුමන්ත්‍රණයක් නොවේ කියලා කිව්වා. දැන් අද හොඳයි අද ජනවාරි 9 ආරක්ෂක අමාත්‍යංශය තිබෙන ජනාධිපතිතුමා යටතේ ජනාධිපතිවරයා හැටියට මෛත්‍රීපාල සිරිසේන මහත්මයා දියුරුන් දීලා අවුරුදු 4ක් වෙනවා. ඊයේ ඡන්දේ අද තමයි දියුරුන් දෙන්නේ. දැන් මේක කුමන්ත්‍රණයක් නොවේය කියන්න ගත්ත කාරණේ තමයි මේ ජනාධිපතිවරයාට තේරෙන හැටියට ඔහු ව්‍යවස්ථාව අර්ථ දක්වා ගත්තායි කියන එක. ජනාධිපතිට තේරෙන හැටියට ව්‍යවස්ථාව අර්ථ දක්ව ගන්න ඕනේ නැහැ. ජනාධිපතිට මොකක් හරි ප්‍රශ්නයක් තිබෙනවා නම් ව්‍යවස්ථාව ගැන ඔහුට ඒ වගන්තිය හරියට තේරෙන්නේ නැත්නම් ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලයක් පවරලා තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒ සම්බන්ධයෙන් මත විමසන්න. දැන් අපි ගිහිලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාට පස්සේ ඒකට සති දෙකක් තුනක් හතරක් මාසයක් දෙකක් ගන්නවා වගේ නෙමෙයි. ජනාධිපතිවරයාට පුළුවන් පැය 72ක් ඇතුළතදී ඒ ව්‍යවස්ථා වගන්තිය පිළිබඳ අර්ථ නිරූපණයක් කරගන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ ජනාධිපතිතුමාට මේ සැකයක් තිබ්බනම් තමන් කරන්න යන දේ ගැන මොකද්ද මේක තමන්ට තේරෙන්නේ මෙහෙම. හැබැයි මේක ඇත්තද කියලා එතුමාට පැය 72ක් අරගෙන ශ්‍රේෂ්ඨාධිකරණය ගහන්න උවමනා කැකියාව තිබුණා. පැය 72ක් අරගෙන මොකද්ද සැකේ නැති එක ශ්‍රේෂ්ඨාධිකරණය ඔප්පුරන්නේ 7.0යි. ඒකමතිකව තීන්දුව සම්මතයි. සැකේ එතුමාට සැකයක් නැතුව එතුමා හොඳ සිහියෙන් ගත්ත කියලා එතුමා හිතනවා නම් ඒකම ඇති. එතුමා ජනාධිපතිවරයා කල්පනා කරා නම් මේක තමයි ව්‍යවස්ථාවේ තිබෙන දේ. එතුමාට හිතන දේ තමයි හරි කියලා අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණය 7.0කින් එතුමාගේ මතය පරාජයටපත් කළා තිබෙනවා. ඉතින් එහෙමනම් තියෙන්නේ මේ ව්‍යවස්ථාව තියා තේරුම් ගන්න බැරි ජනාධිපතිවරේ තවදුරටත් මේ ධූරයේ තබා ගන්නවාද කියන එක මේ පාර්ලිමේන්තුව තීන්දුව කරන්න ඕනේ. මොකද නීතිපතිවරයා කියන්නේ ජනාධි නීතිපතිවරයාට ඒ වෙලාවකට එතුමා කියන්න ඕනකම තියෙනවා. ඔහු රජය වෙනුවෙන් එතන උත්තර දෙන්න ඕනකම තියෙනවා. හැබැයි මතක තියාගන්න නීතිපතිගෙ නෙවෙයි වැදගත් වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මොකද්ද කියන එක. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව 7.0යි. 7.0යි. වාඩි වෙන්නකෝ. කුමන්ත්‍රණයට හවුල් වෙලා කුමන්ත්‍රණයට කරගහලා දැන් ඒක ඉවස ගන්නවරෝ කෑ ගහනවා. කුමන්ත්‍රණ මේ මෙච්චර මේ කෑ ගහන ඉඩ දෙන්න ඕනේ නැහැ. ආණ්ඩුව හරියට කෙලින් හිටියා නම් කුමන්ත්‍ර කරුවන්ට දඬුවම් කරන්න ඕනේ. ඒකයි කලොතියෝ තිබෙන්නේ. ඉතින් මේ ව්‍යවස්ථාව කඩපු ජනාධිපතිවරයෙක් ඉන්නේ. අවුරුදු 4ක් ගියාට පස්සේ දැන් කවුද කරගහගෙන යන්නේ? කවුද කරගහගෙන යන්නේ අපිද? ඒ දැන් මේ ජනාධිපති එකතු වෙලා අමතිකම් ගත්තේ කවුද? අගමැතිකම් ගත්තේ කවුද? කැබිනට් එකපත් කරගත්තේ කවුද? රාජ්‍ය නියෝජ්‍ය අමතිකම් ගත්තේ කවුද? අර පැත්තේ ගිහින් අසර වාඩි ලේඩිය කවුද? අපිද? එනිසා දැන් මේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාවත් අල්ලගෙන කුමන්ත්‍රණයක් කරලා ආණ්ඩුවක් අටවගෙන ඒක ඇනගත්තර පස්සේ දැන් කෑ ගහලා වැඩක් නැහැ. සා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් මේ රසායනික අවි ගැන අපි කතා කරනවා. ඊට වඩා ලොකු රසායනික අවියක් දැන් අවුරුදු 40ක් තිස්සේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ශිෂ්ටත්වයට එල්ලලා තිබෙනවා. මේ තිබෙන රසායනික වලට බරපතල රසායනික අවියක්. ඒ තමයි මේ තිබෙන විධායක ජනාධිපති ධූරය. මේක අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශිෂ්ටත්වයේ සදාචාරයේ මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සියල්ල විනාශ කරන බරපතල රසායනික අවියක්. මේක මුළුමනින්ම විනාශ කළ දාන්න ඕනකම තිබෙනවා. ඒකට තමයි මෙතුමා පත් වුනේ. 2015 ජනවාරි 9 වෙනිදා දිවුරුම් දුන්නේ. අද මේ පදවි ප්‍රාප්ති තියන්න ඕනේ අවුරුදු 4ක් ගියාට පස්සේ. අද ඉඳන් පටන් ගන්න ඕනකම තිබෙනවා. මගේ කාලය තව වසරයි. මම ජනාධිපති ධූරයේ ඉන්න අවුරුද්දයි. මේ විධායක ජනාධිපති ධූරය අවසන් කළා මම ගෙදර යනවා වසරකින්. ගෙදර ගියාට පස්සේ මොකද්ද? ඒ දවස්වල නම් කිව්වේ මම කුමුරුහාන් යනවා කියලා පොළොන්නරුවේ. ඒක පැත්තක තියමුකෝ. දැන් කල්පනා කරන්න ඕනකම තිබෙනවා මේ මගේ අවසන් අවුරුද්ද විධායක ජනාධිපති ධූරයේ ඉන්න මම විධායක ජනාධිපති ධූරය අහෝසි කරලා පාර්ලිමේන්තුවේ බලය පවරලා ගෙදර යනවා කියලා. ඒකට අවශ්‍ය කරන ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය ආරම්භ කරන්න ඕනේ. හැබැයි එහෙම නෙවෙයි ඉන්නේ. එහෙම නෙවෙයි ඉන්නේ. දැන් ඉන්න පුළුවන් තරම් බලය පවර ගන්න. තව පාරක් ඉන්න පුළුවන්ද කියලා බලන්න. මේ විධායක ජනාධිපති ධූරයේ ආදීනව පිළිබඳව දන්න නිසා තමයි 2010 ජනාධිපති වර්ණයේදී මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ලියවිල්ලේ 2015 මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ජනාධිපතිගේ ලියවිල්ලේ දාන්නේ මේ ජනාධිපති ධූරයේ ආදීනව පිළිබඳව. අපි නෙවෙයි මහින්ද රාජපක්ෂ මහත්මයාම තමයි කියන්නේ මේ විධායක ජනාධිපති ධූරයේ ආදීනව. මේකෙන් පක්ෂ තහනම් කරා, මේකෙන් පරිපාලන සේවය නැති කරා, මේකෙන් පාර්ලිමේන්තු යට කරා ඔක්කොම කියලා කියනවා. මේ විධායක ජනාධිපති ධූරයේ අඩුතරමේ එතුමාට කොන්දක් තිබුණා ඒ වෙලාවේ කියන්නේ මේක පාර්ලිමේන්තු රුවක් කියන බාරකාර ධූරයේ බවට පත් කරන්න තෝරන කියලා. එහෙමත් මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා.
විනාඩි දෙක.
දැන් මේ එහෙමත් කියලා ඇවිල්ලා තිබෙන්නේ. එතස දැන් මේ තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා දැන් කල්පනා කරන්න ඕනේ. ජනවාරි 9 වෙනිදා උදේ මම කොහොමද හිටියේ 2015. එතුමා එදා කිව්වේ මොකද්ද? එතුමා එදා අර සාමාන්‍ය හුඹහෙන් එළියට නයා වගේ එළියට ඇවිල්ලා අර දොරන් ගස්සද්දී පොල්ුවත්තේ හැංගිලා ඉඳලා චන්දයානකොට කිව්වේ මම පරාණ බය හිටියේ පෙරදුනා නම් අඩි 6ක් යට මමයි පවුලේ කට්ටියයි කියලා. ඇයි කවුරු රසායනික කවියක් ගහනවද? ඇමරිකාවෙන් ගල රසායනික කවියක් ගහන්න දෙන්නේ නෑ. කවුද එතකොට එතුමා ඝාතනය කරන්නේ චන්දේ පරදුනා නම්? එහෙම හිටපු අය එහෙම එතුමම කියන්නේ. තමන්ව අඩි 6ක් යට වල්ලන්න හිටුවයි කියන කට්ටියත් එක කරයත දාගෙන මෙතන කුමන්ත්‍රණය කරලා දැන් මේ ඒවට කෑ ගහලා වැඩක් නෑ. දුකයි තමයි හිටිය අවුරුද්දක් විතර ඉන්නනේ ආණ්ඩුවේ බැරුණා මේ පතර එන්න උනා. ඒක කරන්න දෙයක් නෑ. ඒසපි කියන්නේ දැන් මේ පාර්ලිමේන්තුවේ කවුරු කවුරුත් එකතු වෙලා දැන් පේනවා විධායක ජනාධිපති ධූරයේ මේ කුටුවේ වාඩින කවුරුත් හැසිරෙන්නේ කොහොමද කියලා. වෙන එකක් ඕනේ නෑ. විධායකයේ ගැන අවුරුදු 40ක් තිස්සේ මේ රට පාඩම් ඉගෙන ගත්තට වඩා පහුගිය දින 51ේ පාඩම් ඉගෙන ගත්තා. ඒ දින 51 විතරක් නෙමෙයි ඕනනම් මේ පහුගිය දවස් දෙක තුනේ ආණ්ඩුකාරයෝ පත් කරපු දිහා බැලුවා නම් ඒ තේරුම් ගන්න පුළුවන් විධායකයේ මේ රට ඕනද නැද්ද කියලා. ඒසා අපි කවුරුත් එකතු වෙලා මේ විධායක ජනාධිපති ධූරයේ කියන මහා රසායනික අවිය අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලලා තිබෙන ශිෂ්ටත්වයට එල්ලලා තිබෙන මේ රසායනික අවිය විනාශ කරන්න කටයුතු කරමු කියන ඉල්ලීම කරන මම නතර වෙනවා බොහොම සතුටින්.
ඒ
ගරු ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 20යි ඊට පෙර නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමා මොනසල් පැමිණෙත්
කතා කරන්න
ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි මා විශේෂයෙන්ම අද සතුටු වෙනවා මේ 8 වෙනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට පත් වෙලා ප්‍රථම වරට මෙම සභාව ආමන්ත්‍රණය කරන්න ලැබීම පිළිබඳව විශේෂයෙන්ම පසුගිය 7 වෙනි පාර්ලිමේන්තු කාල පරිච්ඡේදයේ මන්ත්‍රීවරයෙක් හැටියට විශාල කාර්යභාරයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරය ඉටු කරලා නමුත් පසුගිය මහමැතිවරණ සමයේ අපේ රටේ ඇති වුණ විශේෂයෙන්ම අපේ පක්ෂ අතර ඇති වුණ දේශපාලන අර්බුදකාරී තත්ත්වයේ හේතු කොටගෙන පාර්ලිමේන්තුවට තේරීපත් වෙන්න අවස්ථාවක් නොලැබුණත් මම විශේෂයෙන්ම මේ වෙලාවේදී ස්තුතිවන්ත වෙනවා අපේ වර්තමාන අතිගරු ජනාධිපති ඒ වගේම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට විශේෂයෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්තුමා අමරීර මැතිතුමා ඇතුළු මේ සියලු දෙනා එක්ක සාකච්ඡා කරලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වෙනුවෙන් මේ පාර්ලිමේන්තුවට නැවත වතාවක් මාව පත්කරන්න තීන්දු තීරණ ගැනීම පිළිබඳව විශේෂයෙන්ම මට ගුරුහරුකම් ලබා දෙන මඟ පෙන්වන විශේෂයෙන්ම නිවැරදි දේශපාලනිතුර වංචාවෙන් දූෂණයෙන් තොර දේශපාලන ගමන් මගකට අවතීර්ණ වෙන්න අවශ්‍ය මඟ පෙන්වන අතිගරු ජනාධිපතිතුමා විශේෂයෙන්ම ඒ ගත්තා වූ තීන්දුව මං හිතන්නේ එක පැත්තකින් අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ වශයෙන්ුත් මේ අවස්ථාවේදී විශාල වශයෙන් ඇගීමකට ලක් කරන්න ඕනි කියලා මා විශ්වාස කරනවා. ඒ වගේම අපි දේශපාලනික වශයෙන් කටයුතු කරද්දී නිරන්තරයෙන් අපේ ගෞරවනීය මහා සංඝරත්නයේ ඒ වගේම ආගමික නායකත්වයේ ආශිර්වාදයේ සහයෝගයේ අනුශාසකත්වයේ ලැබෙනවා. එයා අපි ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. මා නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආදරණීය ගොවි ජනතාව විශේෂයෙන්ම ඉතාම උනන්දුවෙන් පසුගිය කාලය තුළදී සිටියා. මොකද යම් අසාධාරණයට ලක් වුණා. ඒ අසාධාරණයට විසඳුමක් ලබා දිය යුතුයි කියන ස්ථාවරයේ සිටියේ. ඒ නිසා ඒ කුරුණෑගල දිස්ත්‍රික් ජනතාව වගේම මා සංවිධානය කරන දඹදෙණිය මැතිවරණ කොට්ටාශි අපේ රටේ ඓතිහාසික තුන්වෙනි රාජධානිය ඒ වගේම ශ්‍රී දළදා වහන්සේ වැඩ හිටපු පුණ්‍ය භූමිය දඹදෙණිය ඒ දඹදෙණිය ආදරණීය ජනතාවටත් මේ වෙලාවේ මයි ගෞරවය පුද කරන්න අවශ්‍යයි. විශේෂයෙන්ම පසුගිය කාලය තුලදී වසර 3.5 කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කරන්න අවස්ථාව නොලැබුණා. විශාල අත්දැකීම් රාශියක් ලබා ගන්න අවස්ථාව ලැබුණා. එක පැත්තකින් අතිගරු ජනාධිපතිතුමාගේ කාර්ය මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් හැටියට කටයුතු කරමින් මහජනතාවගේ ඒ අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී සිටින්න කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාගේ කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරනවා. ඒ ව්‍යාපෘති වලට සම්බන්ධ වෙමින් ඒ ජනතාව වෙනුවෙන් යම්කිසි වැඩ කොටසක් කරන්නත් අවස්ථාව ලැබුණා. තවදුරටත් ඉස්සරහට යමින් මම හිතන්නේ ප්‍රථම වතාවට මේ රටේ ව්‍යවස්ථාපිත ආයතනයක සභාපතිත්වයේ දරන්නත් අවස්ථාවක් ලැබුණා. ඒ නිසා මම හිතන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට පත් නොවුණත් දේශපාලන ක්‍රියාකාරීත්වයෙන් ඉවත් වෙන්නේ නැතුව ඒ වගේම අනිකුත් පරිපාලන කටයුතු වලින් ඉවත් වෙන්නේ නැතුව ඒ සියලු කටයුතු වල කටයුතු කරන්න ලැබීම මම හිතන්නේ විශාල පන්නරයක් ලැබුණා කියන එකයි මා විශ්වාස කරන්නේ. ඒ නිසා ඊයේ මේ පාර්ලිමේන්තුවේ අසුන් ගත්තේ විශේෂයෙන්ම අද විපක්ෂයේ හැටියට විශාල කාර්යභාරයක් තියෙනවා ඉටු කරන්න. එනිසා ඉදිරි කාලය තුලදී අපේ විපක්ෂයේ කණ්ඩායමේ නායකතුමා විපක්ෂ නායක ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙත් ඒ වගේම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරීර මැතිතුමා ඇතුළු විපක්ෂයේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ගේ කාර්යභාරය මේ පාර්ලිමේන්තුව තුළ ඉටු කරන්න කටයුතු කරනවායි කියන එක මේ අවස්ථාවේදී ගෞරවයෙන් මා සිහිපත් කරන්න ඕනේ. විශේෂයෙන්ම අපේ නලින්ද ජයතිස්ස මන්ත්‍රීතුමා මීට පෙර කතා කරද්දී ප්‍රකාශ කළා අතිගරු ජනාධිපතිතුමාගේ සිහිය කල්පනාව පිළිබඳව සොයා බලන්න ඕනි කියලා. මම මේ වෙලාවේ කියන්න කැමති ජනතා විමුක්ති පෙරමුණට අතිගරු ජනාධිපතිතුමාගේ සිහිය කල්පනාව හොයාගන්න බලනවට වඩා එළබෙන පාර්ලිමේන්තු හෝ මහමැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් හෝ එළබෙන ඕනෑම් මැතිවරණයකදී තමුන්නාන්සේලාට රට ඉදිරියට ගිහාම කවුද පහුගේ කාලය තුළදී හොඳ සිහි කල්පනාවෙන් හැසිරුණේ කියන එකට උත්තරේ නිසි ලෙස ජනතාව ලබා දෙයි කියලා අපි මේ වෙලාවේදී මතක් කරන්න කැමති ජනතා විමුක්ති පෙරමුණ. ඒ නිසා අමතක කරන්න එපා, තාම නඩු තීන්දුවක් දෙන්න ඉතිරි වෙලා තියෙනවා අධිකරණය තුල. පාර්ලිමේන්තුව විසිරා හැරීම පිළිබඳව විතරයි අධිකරණ තීරණයක් ලබා දුන්නේ. පාර්ලිමේන්තුවේ ඒ කාර්යයට පත් කරපු ශ්‍රේෂ්ඨ අධිකරණේ විනිසුරු මණ්ඩලයේ තීරණය ලබා දුන්නා. ඒකට අපි විරෝධතාවයක් නැහැ. හැබැයි අපි කියන්න කැමති අපේ නලින්ද ජයසිස මන්ත්‍රීතුමාට පසුගිය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පසුගිය කාලය තුළ ඇතිකළ ස්වාධීනත්වය, විශේෂයෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය මත තමයි ඒ තීන්දුව ලැබුණේ. හැබැයි තව අධිකරණයේ තියෙනවා ජනාධිපතිතුමාගේ පත්කිරීම සම්බන්ධව විභාග වෙන නඩුවක්. ඒ අධිකරණ තීන්දුව පිළිබඳවත් තමුන්නාන්සේලා සැලකිලිමත්ව ඉන්න කියන කාරණේ මේ වෙලාවේදී අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. ඒ නිසා පසුගිය වෙලාවේ මේ පාර්ලිමේන්තුවේ බහුතරය තිබුණ කාටද ඒ බහුතරය අති බහුතරයක් කරන්න, නැත්නම් නැති බහුතරය බහුතරය බවට පත්කරන්න එක්සත් ජාතික පක්ෂයට සහයෝගය ලබා දුන්නේ කාටද කියන කාරණේ ගම්වල ජනතාව මේ වෙනකොට කතාබහ ලක් වෙමින් තියෙන්නේ. ඒ නිසා ඒ පිළිබඳව උත්තර ඉදිරි කාලයේදී ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අපේ සීදරණ මන්ත්‍රීතුමා විශේෂයෙන් එතුමාගේ කතාව තුළදී අපි දැක්ක ප්‍රකාශ කරනවා පසුගිය කාලේ ඉතාම අවසනාවන්ත සිදුවීමක් ඇති වුණා උතුරේ ගම් වතුර ගල්. ඒ උතුරේ ගම් වතුර ගලපු වෙලාවේ ඒ අහිංසක දමිළ ජනතාවට කලින්ම ගිහිල්ලා සහයෝගය ලබා දුන්නේ ත්‍රිවිධ හමුදාව. හැබැයි එතුමා අනිත් ආයතන සහ අනිත් පුජ්‍යලයන් සියලු දෙනාටම ස්තුතිය පළ කරා. නමුත් ඒ අමාරු වෙලාවේ, අසීරු වෙලාවේ, ඕනම වෙලාවේ ඒ අහිංසක දමිළ ජනතාවට ගිහිල්ලා ඒ ජීවිතයක බේරා ගන්න කටයුතු කරපු වීරෝදාර රණවිරුවන් පිළිබඳව වචනයක්වත් කතා කිරීම නොකිරීම පිළිබඳව මේ වෙලාවේ අපේ කනගාටුව ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම අපි විශේෂයෙන්ම මතක් කරනවා අද දවසේ 2007 අංක 58 දරන රසායනික අවි සම්මුතිය පිළිබඳ පනතේ සංශෝධනයක් සිදු වෙනවා. මෙතෙක් කල් කර්මාන්ත අමාත්‍යාංශයට පැවරලා තිබුණ විශේෂයෙන්ම රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන අධිකාරිය මින් මතුවට ආරක්ෂක අමාත්‍යාංශය යටතට පැමිණෙන්නේ. මම දැක්කා මේ සභාවේදී විවිධ අදහස් දරන ගරු මන්ත්‍රීතුමාලා ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම මේ සූදානම් වෙන්නේ හරියට රසායනික අවි භාවිතා කරන්න අවශ්‍ය පසුබිම මේ රට තුළ ගොඩනගනවා කියන මතයක්, එහෙම නැත්නම් අදහසක් ඇතුව කතා කරනවා අපි දැක්කා. ඒ සම්පූර්ණ වැරදි. විශේෂයෙන්ම රසායනික අවි වැඩි දියුණු කිරීම, ඒ වගේම නිපදවීම, රැස් කිරීම හා භාවිතය තහනම් කිරීම, ඒ වගේම විනාශ කිරීම. මේ විනාශ කරන්නත් මේකෙන් නීතිය ක්‍රියාත්මක වෙනවා, ඒ වගේම භාවිතය තහනම් කරන්නත් මේ තුලින් ඒ නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් වටපිටාව නිර්මාණය වෙනවා කියන එකත් මතක් කරගන්න ඕනේ. විශේෂයෙන්ම කර්මාන්ත අමාත්‍යාංශය යටතේ තිබීම කිසිසේත් ප්‍රායෝගික තත්වයක් නෙමෙයි. ඒ නිසා පැහැදිලිවම මේ එකතු වෙ යුත්තේ ආරක්ෂක අමාත්‍යාංශයට. මොකද මේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා ජාතික ආරක්ෂාවට සම්බන්ධ විෂයක්. පැහැදිලිවම ජාතික ආරක්ෂාව පිළිබඳව වක් කියන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවැත්වීම තමයි ඉතාම ප්‍රායෝගිකව වන්නේ. ඒ නිසා තමයි විශේෂයෙන්ම අද ආරක්ෂක අමාත්‍යවරයා හැටියට අතිගරු ජනාධිපතිතුමා විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව පිළිබඳව පැහැදිලි අවබෝධයකින් සහ අවධානයකින් කටයුතු කරන්නේ. ඒ නිසා මේ වගේ තියෙන අඩුපාඩු සියල්ල සකස් කරන්නේ තවදුරටත් ජාතික ආරක්ෂාව මේ රටේ ස්ථාවර කරන්න කියන කාරණය පිළිබඳව අපි මේ වෙලාවේදී මතක් කරන්න කැමතියි. ඒ වගේම ගරු සභාපතිතුමනි, අපි පසුගිය කාල තුලදී මේ ඇතිවිච්ච නිදහස් කාල පරිච්ඡේදයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණට අතිගරු ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. මේ රටේ තරුණයන්ගේ ප්‍රශ්න, ඒ වගේම තරුණ අසහනය ඇතිවෙන්න හේතුපාදක වෙලා තියෙන කරුණු සැලකිල්ලට අරගෙන ජාතික වැඩපිළිවෙලක් තරුණයන්ගේ ප්‍රශ්න වෙනුවෙන් හදන්න කියලා. අපි ඉතාම සතුටු වෙනවා. අපි වසර කීපයක් මහන්සි වෙලා ස්වාධීනව මේ රටේ විද්වතුන්, ඒ වගේම තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් එක්ක සාකච්ඡා කරලා පැහැදිලි වැඩපිළිවෙලක් රටේ තරුණ ප්‍රශ්න පිළිබඳව අපි මේ වෙනකොට සකස් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි උතුරට ගිහිල්ලා උතුරේ තරුණයන් සමග අපි සාකච්ඡා කරා. උතුරේ ජනතාවට ප්‍රශ්න රාශියක් තියෙනවා ඇත්ත. ඒවගේ මුතුරේ තරුණයන්ගේ ප්‍රශ්නදියා කිසිම අවස්ථාවක බලපු නැති වටපිටාවක් අපි දැක්ක. ඔවුන් ඉල්ලන්නේ නෑ අලුත් ව්‍යවස්ථාවක් අලුත් බලතල නෙමේ ඔවුන් ඉල්ලන්නේ. ඒ තරුණයන්ගේ තියෙන වෙනම ප්‍රශ්නාවලියක්. හරියට ඒ උතුරේ දේශපාලන පක්ෂවත් දකුණේ දේශපාලන පක්ෂවත් උතුරේ තරුණයන්ගේ ප්‍රශ්නේ හරියට තේරුම් අරන් නැහැ කියලා අපිට තේරුණා. ඒ නිසායි උතුරේ යන උතුරේ තරුණයන්ගේ ප්‍රශ්න ටික වගේම නැගෙනහිර ප්‍රදේශේ ඒ වගේම බදුල්ලට ගියපහම බදුල්ල දිස්ත්‍රික්කයේ තරුණයන්ගේ ප්‍රශ්න නුවරඑළියට ගියහම නුවරඑළියේ තරුණයන්ගේ ප්‍රශ්න මේ කොළඹ ඉන්න තරුණයන්ගේ ප්‍රශ්න කුරුණෑගල හම්බන්තොට පොළොන්නරුව මේ හැම දිස්ත්‍රික්කයකම තරුණ තරුණියන්ගේ ප්‍රශ්න සැලකිල්ලට අරගෙන ජාතික වැඩපිළිවෙලක් අපි සකස් කරලා අතිගරු ජනාධිපතිතුමා උපදෙස් අනුව ඒක නෛතික රාමුවකට ඇතුළත් කරලා මේ වෙනකොට ජනාධිපති කාර්යාලය සඳහා හරහා ඒ වැඩපිළිවෙල අද සූදානම් කරලා තියෙනවා. ඉතාම ගෞරවයෙන් මතක් කරන්න කැමති මං හිතන්නේ මේ රටේ තරුණ කැරලි ගණනාවක් සිදු වෙලා තියෙනවා. ඒ වගේම උතුරේ ඇතිවෙච්ච ඒ ත්‍රස්තවාදී ප්‍රශ්නයටත් මේ තරුණයන්ගේ අසහනය තමයි ඉස්මතු කරලා ගත්තේ. ඒ තරුණයන්ව තමයි ඒවට පාවිච්චි කරේ. ඒ වගේම 1988-89 කාලේ මේ දකුණේ ඇතිවෙච්ච ඒ තරුණ කැරල්ලත් ඒ වගේම 1971 දකුණේ ඇතිවෙච්ච ඒ තරුණ කැරල්ලත් මේ හැම තරුණ කැරල්ලකටම හේතුපාදක වුණ තරුණ අසහනය ඒ තරුණ අසහනය උද්දීපනය කරලා තමයි ඒ තරුණ ශක්තිය උපයෝගී කරගෙන තමයි විවිධායේ විවිධ අරමුණු කරා ගෙන යන්න පුළුවන්කම ලැබුණේ. ඒ නිසා මේ තරුණයන්ට ජාතික වැඩපිළිවෙලක ඔවුන් නිරත කරන්න ඕනේ. ඒ නිසා ඒකට අවශ්‍ය වැඩපිළිවෙල නිර්මාණය කරා වගේම අපි සතුටින් කියනවා අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි මාසයේ 8 වෙනිදා තව මාසයක් යනකොට ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ආරම්භ කරනවා. මං හිතන්නේ ඕනම තරුණයෙකුට ඕනම තරුණියකට කිසිදු පක්ෂභේදයකින් තොරව ඒ වගේම කිසිම අධ්‍යාපන තරාතිරමකින් තොරව ඒ ඒ අයගේ අධ්‍යාපන මට්ටම් අනුව එක්ව වෘත්තිමය අවස්ථාවක් එක්ව ව්‍යාපාර අවස්ථාවක් එක්ව රැකියාවේ අවස්ථාවක් ලබා ගන්න පුළුවන් පැහැදිලි වැඩපිළිවෙලක් තරුණ වැඩපිළිවෙලක් අපි නිර්මාණය කරලා තියෙනවා. ඒ වැඩපිළිවෙල හරහා මේ රටේ තරුණ තරුණියන්ට දැවෙන ප්‍රශ්නයට තරුණ තරුණියන්ට තමන්ට අදාළ වෙන ප්‍රශ්නයට විසඳුමක් ලබා ගන්න පුළුවන් වටපිටාව නිර්මාණය කරලා තියෙනවායි කියන එක අපි බොහොම පැහැදිලිව කියන්න කැමතියි. එනිසා අවසාන වශයෙන් මම නැවතත් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ 8 වෙනි පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මම ඇත්තෙන්ම ගරු සභාපතිතුමනි ඊළඟ ප්‍රධාන මැතිවරණයකට ඉදිරිපත් වෙලා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවගේ ආශිර්වාදයෙන් පාර්ලිමේන්තුවට එන්න සූදානම් වෙමින් ඒ සංවිධානයේ වෙමින් සංවිධාන කටයුතු කරමින් සිටි අවස්ථාවක තමයි ජනාධිපතිතුමා අධිකාර ජනාධිපතිතුමා මේ අවස්ථාව විශේෂයෙන්ම ලබා දෙන්න කටයුතු කරේ. ඒ නිසා එතුමාගේ ආශිර්වාදයෙන් එතුමාගේ මඟ පෙන්වීම යටතේ අපි බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම විපක්ෂයේ විපක්ෂ නායකතුමා ඇතුළු සියලු දෙනාට ඒකරාශි වෙලා මේ රටේ යහපත වෙනුවෙන් ඉදිරියේදී මේ රටේ පැහැදිලි ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න පුළුවන් ඒ වගේම රටේ බලාපොරොත්තු ඉටු කරන්න පුළුවන් දැවැන්ත දේශපාලන වැඩපිළිවෙලකට අපි යා යුතුව තියෙනවා. ඒ දැවැන්ත දේශපාලන වැඩපිළිවෙලේ හදන පුළුල් සන්ධානය හරහා මේ රට ඉදිරියට ගෙනියන්න අපි සියලු දෙනාම කැපේනවා කියන එක මතක් කරමින් මා නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා. කෞරව වේලු කුමාර්
මුලික 15 නිමිෂයකට තලමේ தாங்கும் தவசியாளர் அவர்களே இன்று நடைபெறுகின்ற ரசாயன ஆயுதங்களினது சமவாயம் சட்டம் மூலத்தினுடைய இந்த விவாதத்திலே கருத்துக்களை தெரிவிப்பதற்கான வாய்ப்பை தந்தமைக்கு நன்றி தெரிவித்துக் கொள்கின்றேன். குறிப்பாக எங்களுக்கு தெரியும் கடந்த ஏறக்குறைய 30 வருடங்களுக்கு அதிகமான காலம் இந்த நாட்டிலே மிக மோசமான ஒரு யுத்தத்தை எதிர்நோக்கி கடந்த 10 வருடங்களாக அதிலிருந்து எழுந்த அந்த விளைவுகளை நாங்கள் சந்தித்து கொண்டிருக்கக்கூடிய காலகட்டம். குறிப்பாக அந்த கடந்த கால யுத்தத்தின் மூலம் எங்களுக்கு ஏற்பட்டிருக்கக்கூடிய படிப்பினைகளை நாங்கள் அதிலிருந்து கற்றுக்கொண்டவைகளை கொண்டு அந்த வடக்கு கிழக்கிலே வாழக்கூடிய சமூகத்தினுடைய தேவைகளை அவர்களினுடைய அபிலாசைகளை இனம் கண்டு அவற்றை நிவர்த்தி செய்ய வேண்டிய ஒரு காலகட்டமாக இருக்கின்றது. ஆனால் கடந்த பொதுஜன ஐக்கிய முன்னணியினுடைய கடந்த அரசாக இருக்கலாம், தற்போது இருக்கக்கூடிய ஐக்கிய தேசிய முன்னணியினது அரசாக இருக்கலாம், இந்த நடைபெற்ற முடிந்த அந்த யுத்தத்தின் பின்னரான நாட்டிலே நல்லிணக்கத்தை, சமாதானத்தை, அந்த சகவாழ்வை ஏற்படுத்துவதிலே நாங்கள் எந்தளவு தூரம் வெற்றி கண்டிருக்கின்றோம் என்பது ஒரு கேள்விக்குறியான ஒரு விடயமாக காணப்படுகின்றது. அவ்வாறான ஒரு சூழலிலே அந்த பகுதியிலே எங்களுக்கு சட்டரீதியாக இன்னொரு புறமாக நாங்கள் பார்க்கின்ற போது பௌதீக ரீதியான அபிவிருத்தி வேலை திட்டங்கள், அங்கே இருக்கக்கூடிய மக்களினது வாழ்க்கை தர முன்னேற்றம் இவைகளை நாங்கள் பேசுகின்ற போது எங்களுக்கு தெரியும், தொடர்ச்சியாக ஒரு பக்கம் வறட்சியிலே, மறுபக்கம் வெள்ளப்பெருக்கு போன்ற இயற்கை அனர்த்தங்களால் அந்த பகுதிகள் தொடர்ச்சியாக பாதிக்கப்பட்டு வருவது இன்னும் ஒரு பாரிய ஒரு பின்னடைவாக காணப்படுகின்றது. ஆகவே இதனை விட அதிகபட்சமாக இந்த நாட்டிலே ஜனநாயகத்தை, இந்த நாட்டிலே சட்டவிரோதமாக ஒரு அரசினை மேற்கொள்வதற்கு ஏற்பட்ட அந்த முயற்சியின் போது நாட்டின் நலன் கருதி, நாட்டினுடைய அந்த சட்ட வரையறைக்குள் இருந்து ஒரு ஒழுங்குமுறையாக இந்த நாட்டை முன்னெடுத்து கொண்டு செல்வதற்கு அங்கே இருக்கக்கூடிய தமிழ் தேசிய கூட்டமைப்பு முழுமையான தங்களுடைய அந்த பங்களிப்பை வழங்கியிருந்தார்கள். ஆகவே இதிலே இருந்து நாங்கள் கற்றுக்கொள்ள வேண்டி இருக்கின்றது, அவர்கள் இந்த நாட்டினுடைய நீதிக்கு, இந்த நாட்டினுடைய நியாய இந்த நாட்டினுடைய ஜனநாயகத்திற்கு தங்களை அர்ப்பணித்திருக்கக்கூடியவர்களாக இருக்கின்றார்கள். ஆகவே இதனை அடிப்படையாக கொண்டு தற்போது இருக்கக்கூடிய அந்த ஏற்பாடுகளின்படி சரியான ஒரு அரசியல் யாப்பை இந்த நாட்டிற்குள் ஏற்படுத்தி அவர்களுக்கான ஒரு நிரந்தர தீர்வினை நோக்கிய ஒரு நகர்வை மேற்கொள்ள வேண்டி இருக்கின்றது என்பதனை இந்த இடத்திலே ஞாபகப்படுத்த வேண்டி இருக்கின்றது. குறிப்பாக எங்களுக்கு தெரியும், கடந்த இந்த ஆட்சி காலப்பகுதியிலே இந்த நாட்டினுடைய எதிர்கட்சி தலைவராக கௌரவ சம்பந்தன் அவர்கள் செயற்பட்டார். இந்த அரசியல் மாற்றத்திற்கு பின்னர் அது மஹிந்த ராஜபக்ச அவர்களுக்கு, கௌரவ மஹிந்த ராஜபக்ச அவர்களுக்கு அந்த எதிர்கட்சி அந்த நிலை வழங்கப்பட்டிருக்கின்றது. அவே இவற்றின் போதெல்லாம் ஒரு வகையான பின்னடைவினை, ஒரு வகையான தாங்கள் ஒதுக்கப்படுகின்ற ஒரு மனநிலையினை இந்த சமூகம் தொடர்ச்சியாக எதிர்நோக்கி வருகின்றது. அவே இத்தகைய தலைமைகளில் இருந்து, இந்த நிலையிலிருந்து, இந்த மனநிலையில் இருந்து இந்த சமூகத்தை மீட்டெடுத்து நாங்கள் ஐக்கியமாக முன்னோக்கி செல்லக்கூடிய ஒரு நிலைமையினை நாங்கள் வெகு விரைவிலே கட்டியெழுப்ப வேண்டி இருக்கின்றது. இது ஆளும் தரப்பாக இருக்கலாம், எதிர்கட்சியில் என்று அமர்ந்திருக்கக்கூடிய எதிர்கட்சி தலைமையாக இருக்கலாம், அதே போல ஜனாதிபதியாக இருக்கலாம், கௌரவ பிரதமராக இருக்கலாம், சகலரினதும் கடப்பாடாக காணப்படுகின்றது. இதனை தள்ளி தள்ளி வைத்துக் கொண்டு அரசியல் அதிகாரத்தை மட்டும் தங்களுடைய கையிலே வைத்துக் கொள்வதற்கான போட்டியிலே மாற்றி மாற்றி முடிவுகளை எடுத்து மாற்றி மாற்றி செயற்படுகின்ற போது அது நாட்டினுடைய எதிர்காலத்திற்கு நல்லதாக அமையாது என்பதனை நாங்கள் பல விடயங்களிலே கற்றுக்கொண்டிருக்கின்றோம். அத்தோடு இந்த சட்டமூலமானது எனக்கு முதல் பேசிய குறிப்பிட்டது போல நாட்டினுடைய முழுமொத்த அந்த பாதுகாப்பை அடிப்படையாக கொண்டு மேற்கொள்ளப்பட்டிருக்கின்ற ஒரு திருத்தமாக இருக்கின்றது, வரவேற்கத்தக்கது. அதே போல கடந்த அனர்த்த காலப்பகுதியிலே இந்த வெள்ளப்பெருக்கின் போது எங்களுடைய மக்களை மீட்டுக் கொள்வதிலே முப்படைகளும் தங்களுடைய அர்ப்பணிப்பை செய்திருந்தார்கள், அது ஞாபகப்படுத்தப்பட வேண்டியது. கடந்த காலத்திலே எங்களுக்கு இருக்கக்கூடிய கசப்பான பல விடயங்களை மறந்து நாங்கள் நல்லிணக்கத்தோடு வாழ்வதற்குரிய ஒரு ஆரம்பமாக இதனை நாங்கள் எடுத்துக் வேண்டி இருக்கின்றது. உண்மையிலேயே அந்த முப்படைகளினது அர்ப்பணிப்புக்கு இந்த உயரிய சபையிலே எங்களுடைய நன்றிகளை நாங்கள் வந்து தெரிவித்துக் கொள்கின்றோம். அதே போல இந்த ரசாயன இந்த ஆயுதங்கள், அதே போல ரசாயன பதார்த்தங்கள் பயன்படுத்திக் கொள்வதில், இந்த ரசாயன பதார்த்தங்களை பயன்படுத்திய பல்வேறு கைத்தொழில்கள் காணப்படுகின்றது. குறிப்பாக நாங்கள் எடுப்போமாக இருந்தால் தீப்பெட்டி தீக்குச்சி உற்பத்தியிலே அந்த பயன்படுத்திக் கொள்ளப்படுகின்ற ரசாயன பதார்த்தம், அதே போல இந்த கருங்கல் இந்த கைத்தொழில் துறையிலே அதனை உடைப்பதற்காக பயன்படுத்திக் கொள்ளுகின்ற அந்த பதார்த்தங்கள், இவை போன்றது இந்த பாதுகாப்பு அமைச்சினது அங்கே இருக்கக்கூடிய அந்த அனுமதியோடு வழங்கப்படுகின்றதாக இருக்கின்றது. கடந்த ஓரிரு வருடத்திலே இந்த அமைச்சினது செயற்பாட்டிலே இத்தகைய கைத்தொழில் துறைகளுக்காக விடுவிக்கப்படுகின்ற ரசாயன பதார்த்தங்கள், குறிப்பாக இந்த தீப்பெட்டி உற்பத்தியிலே தீக்குச்சி அந்த தயாரிப்புக்குரியதிலே பாரிய அளவிலே அவர்களுக்கு அதனை பெற்றுக் கொடுப்பதிலே தடங்கல்களை ஏற்படுத்தி அந்த துறையிலே ஒரு பாரிய இடர்பாடு, பாரிய வீழ்ச்சி ஏற்பட்டது. அதன் மூலம் பலர் தங்களுடைய தொழில்நிலைகளை இழந்து அவர்களினுடைய பொருளாதாரம் கேள்விக்குறியாக மாறுவதற்குரிய நிலை ஏற்பட்டது. அவே இதற்கு ஒரு சரியான வழிமுறை ஒன்றினை இந்த பாதுகாப்பு அமைச்சின் ஊடாக சரியான இலகுவான ஒரு வழிமுறை ஒன்று இதன் மூலம் கட்டியெழுப்பப்பட வேண்டியதாக காணப்படுகின்றது என்பதையும் ஞாபகப்படுத்த விரும்புகின்றேன். எவ்வாறாயினும் இது ரசாயன ஆயுதங்கள் தொடர்பாக இருந்தாலும் நான் பிரதிநிதித்துவப்படுத்தக்கூடிய மத்திய அந்த மலைநாடு அதே போல கண்டி பிரதேசத்தை மையமாக கொண்டு கடந்த அரசாங்க காலப்பகுதியிலே எங்களுடைய மக்களுக்கு தனி வீடுகளை அமைப்பதற்கான ஆணிவளங்கள் நாங்கள் ஒரு முறையாக மேற்கொண்டு வந்தோம். ஆனால் கடந்த இந்த ஆட்சி கவிழ்ப்புக்கு பிறகு மீண்டும் ஒரு சரியான ஒரு இணக்கப்பாடு எட்டப்பட்டு சரியாக அந்த நிறுவனங்கள் இயங்க ஆரம்பித்தில்லை. அதால் நாங்கள் ஆரம்பித்த அந்த வேலை திட்டங்கள் இடையிலே முறிவடைந்து விழுந்து இடையிலே நிறுத்தப்பட்டு அவற்றை முன்னெடுக்க முடியாத நிலைமை தள்ளப்பட்டிருக்கின்றது. அவை இன்று நியமிக்கப்பட்டிருக்கின்ற புதிய அமைச்சர்களாக இருக்கலாம், அந்த சபைகளுக்கு நியமிக்கப்பட்டிருக்கின்ற புதிய தலைவர்களாக இருக்கலாம், நாங்கள் மீண்டும் இந்த உயரிய சபையிலே கொண்டு வந்து நிறைவேற்ற இருக்கின்ற அந்த கொள்கை ரீதியான முடிவுகளை மீண்டும் அவர்களுக்கு நாங்கள் ஆரம்பம் முதல் கற்பிக்க முடியாது. அவை நடைபெற்றுக் கொண்டு வந்த வேலை திட்டம் என்ன என்பதனை ஆராய்ந்து இந்த இருக்கக்கூடிய குறுகிய காலப்பகுதியிலே நாங்கள் ஜனாதிபதி தேர்தலின் போது, பொது தேர்தலின் போது வழங்கிய அந்த உறுதிமொழிகளை நாங்கள் நிறைவேற்ற வேண்டிய கடப்பாட்டுக்குள் தள்ளப்பட்டிருக்கின்றோம். அவை அதற்காக அந்த தோட்டத்துறை, குறிப்பாக மக்கள் தோட்ட அபிவிருத்தி சபை, இலங்கை பெருந்தோட்ட யாக்கம், அதே போல எல்கடுவ பிளான்டேஷன் போன்ற இந்த தாபனங்கள் சார்ந்த அந்த அமைச்சு, அதே போல அது சார்ந்த நான் குறிப்பிட்டது போல தலைவர்கள் இதனை விரைவுபடுத்த வேண்டிய தேவை இருக்கின்றது. அதற்கு எங்க அதிமேதகு ஜனாதிபதி அவர்களும் தங்களுடைய முழு கவனத்தை செலுத்த வேண்டி இருக்கின்றது. கடந்த காலம் முழுவதும் நாங்கள் பார்த்த ஒரு விடயம் ஜனாதிபதி அவர்கள் தங்களுடைய இந்த பெருந்தோட்ட துறை தொடர்பாக, அதே போல பெருந்தோட்ட சமூகம் தொடர்பாக, அவர்களினுடைய நலன் அபிவிருத்திகள் தொடர்பாக தொடர்ச்சியாக ஒரு கண்டும் காணாத போக்கினை ஜனாதிபதி அவர்கள் கடைபிடித்து வந்திருக்கின்றது எங்களுக்கு மன வருத்தம் அளிக்கதாக இருக்கின்றது. அவே அவருடைய முழுமையான ஈடுபாடு, அவருடைய முழுமையான அந்த பங்களிப்பு இனி வருகின்ற இந்த அவருக்கு எஞ்சியிருக்கக்கூடிய இந்த காலப்பகுதியிலாவது அவர் அந்த கடப்பாட்டினை நிறைவேற்றுவார் என நாங்கள் எதிர்பார்க்கின்றோம். அதற்காக அவர் முன்வர வேண்டும். அந்த சமூகத்தினுடைய தேவைகளை அறிந்து அந்த நடைபெறுகின்ற வேலை திட்டங்களை முன்னெடுக்க ஒத்துழைக்க வேண்டும் என்பதனையும் கேட்டுக்கொண்டு விடைபெறுகின்றேன். நன்றி.
சாந்தி ஸ்ரீஸ்கந்தராஜ்.
நன்றி. பிரதி குழுக்களின் தலைவர் அவர்களே, இந்த இலங்கையின் நடைபெற்ற 30 வருட கால யுத்தத்திலே ரசாயன ஆயுதங்கள் பாவனைப்படுத்தப்பட்டதனுடைய முழு துன்பத்தையும் அனுபவித்தவள் நான். அந்த ரசாயன பாவனை ஆயுதத்தாலே எனது இடது காலை முழந்தாலும் கீழ் இழந்தவள் நான். ஆனால் நான் அந்த காலை இழக்கின்ற பொழுது ஒரு அரச உத்தியோகத்தராக இருந்தேன். இலங்கை திட்டமிடல் சேவையிலே தரம் ஒன்றிலே திட்டமிடல் பணிப்பாளராக நான் கடமையாற்றி கொண்டிருந்த பொழுது 2009 மாசி மாதம் எனது காலை நான் செல்வீச்சினால் இழந்தேன். ஆனால் இந்த மகிந்த அரசு அதனுடைய ஆட்சி காலத்திலே 22/93 சுற்று நிறுவத்தின் கீழ் அரச உத்தியோகத்தர் கடமையிலிருந்து காயமடைந்தால், வன் செயலால் காயமடைந்தால் அதற்கான நட்டகிட்டை நான் பெற்றிருக்கின்றேன். எனவே இந்த இடத்திலே நான் குறிப்பிட விரும்புவது என்னவெனில், இந்த புலிகளைத்தான் கொன்றொழித்தோம், பயங்கரவாதிகளைத்தான் கொன்றொழித்தோம் என்று கூறுகின்ற இந்த அரசு என்னை பார்த்து கூறட்டும் பார்ப்போம், நான் ஒரு புலியா அல்லது சாதாரண மகளா, நான் ஒரு அரச உத்தியோகத்தராக இருந்தேன் என்பதனை இந்த சபையிலே நான் கூறி வைக்க விரும்புகின்றேன். அது மட்டுமல்ல, அந்த இறுதி யுத்தத்திலே கொத்துக்குண்டு, எரிகுண்டு, எரிகணை தாக்குதல்கள், பல்குழல் தாக்குதல்கள், கிபிர் விமான குண்டு தாக்குதல்கள் போன்ற பல்வேறு விதமான இன்னல்களை அனுபவித்த மக்கள் இன்றும் ஒரு தகரத்திலே தேங்காய் விழுந்தால் அவர்களது மனம் பதறுகின்றது. இவ்வாறான துன்ப துயரங்களை சுமந்த இந்த மக்கள் இறுதியாக பாதுகாப்பு வலயம் என்று அவர்கள் பிரகடனம் செய்தார்கள். வைத்திய சாலைகளை அண்மித்த இடங்களில் பாதுகாப்பு வலயம் என்றார்கள். அந்த இடங்களை நாடி மக்கள் தஞ்சம் புகுந்த போது அந்த இடங்களுக்கு செல்களை வீசி கொத்துக்குண்டுகளை அடித்து மக்களை கொன்றொழித்தார்கள். இதற்கு மேலாக இறுதியாக சரணடைந்தவர்களுக்கு இந்த அரசு கொடுத்த தண்டனை என்ன? சரணடைந்த எங்கள் பெண் பிள்ளைகளில் குறிப்பாக கூறக்கூடிய இசைப்பிரியாவுக்கு நடந்த விடயம் என்ன? இவற்றிலிருந்து இன்று மீளும் மீண்டு கொள்ள முடியாமல் எங்களது மக்கள் தொடர்ந்தும் துன்பத்தில் துயரத்தில் உழந்து கொண்டிருக்கின்றார்கள். நீங்கள் ரசாயன பாவனை ஆயுதங்களை எந்த அமைச்சுக்கள் இருந்து எந்த அமைச்சுக்கு மாற்றுகின்றீர்கள் என்பதல்ல எங்களுடைய பிரச்சனை. பாவிக்கப்பட்ட ரசாயன பாவனை ஆயுதங்கள் பாவிக்கப்பட்டது என்பதனை நிரூபிக்கக்கூடிய வகையில் சர்வதேச விசாரணையை முன்னெடுங்கள். குற்றவாளிகளை தண்டியுங்கள். அது மட்டுமல்ல, இந்த யுத்தத்தின் பின் தாங்கள் என்ன செய்தோம் என்று தெரியாமல் கூட கையெழுத்து வைத்து அரசியல் கைதிகளாக இருக்கின்ற எங்கள் பிள்ளைகளின் நிலைமைகளை யோசித்து பாருங்கள். அந்த பிள்ளைகளை இழந்து தவிக்கின்ற எத்தனை பெற்றோர் அந்த ஏக்கத்திலேயே உயிரை விடுகின்றார்கள். எத்தனை தாய்மார் தனது பிள்ளைக்கு ஒரு உணவை ஊட்ட முடியாது அவர் ஏங்கிக் கொண்டிருக்கின்றார். இந்த துன்ப துயரம் என்பது இவ்வாறே தொடர்ந்து கொண்டிருக்க முடியாது. இந்த யுத்தம் என்பது ஒரு தனிப்பட்ட ஒரு களவாடலோ ஒரு லஞ்சமோ அல்ல. இது ஒரு தமிழ் இனத்தின் விடிவுக்காக, சுதந்திரத்துக்காக, நிம்மதிக்காக மக்கள் பிள்ளைகள் தங்களை தியாகம் செய்தார்கள். இந்த இவ்வாறான ஒரு சுத்தமான ஒரு இன விடுதலைக்கான போராட்டத்தை பயங்கரவாதம் என சர்வதேச ரீதியாக பிரகடனப்படுத்தி இந்த ஆயுத போராட்டத்தை கொன்றளித்தது மட்டுமல்ல, அதன் பின்பான அகிம்சை போராட்டத்திலும் இந்த தமிழ் இனத்திற்கு ஒரு விடிவு கிடைக்காது தொடர்ந்து இந்த மக்கள் தண்டிக்கப்படுவது, துன்ப துயரங்களிலிருந்து மீண்டல முடியாது இவர்கள் பாதிக்கப்படுவது என்பது இது சர்வதேச நியமங்களுக்கு அப்பாற்பட்ட ஒரு விடயம். வெறும் முட்டை கோதை மட்டும் நீங்கள் சட்டமாக நிறைவேற்றுகின்றீர்களா என்பது என்னுடைய கேள்வி. அதற்குள் இருக்கின்ற விடயங்கள் என்ன? அந்த சர்வதேச சமவாய சட்டம் என்பது இந்த இலங்கையிலே பயன்படுத்தப்படுகின்றதா, அது சரியாக நிரூபிக்கப்படுகின்றதா என்பதை ஆராய்வதற்கான எந்த பொறிமுறை உங்களிடம் இருக்கின்றது? எனவே இந்த உயரிய சபையிலே நான் மிகவும் தயவாக கண்ணியமாக கேட்டுக்கொள்கின்றேன், இந்த நடைபெற்ற இறுதி யுத்தத்தின் சாட்சியாக ஒரு அரச உத்தியோகத்தராக இருந்து அந்த அரச சேவையிலே கடமையில் இருந்த பொழுதே நான் காயமடைந்ததற்கான நட்ட ஈட்டையும் இந்த அரசிடம் இருந்து பெற்றிருக்கின்றேன். இந்த ஆதாரங்களை மையமாக வைத்து இந்த தமிழ் இனத்தை ஒரு சாதகமான வழியில் நோக்கி அவர்கள் சர்வதேச ரீதியாக ஒரு நீதியை நியாயத்தை பெற்றுக் கொள்வதற்கும் குற்றவாளிகள் தண்டிக்கப்படுவதற்கும் இவ்வாறான ஒரு நிகழ்வு மீள நிகழாமல் இருப்பதற்கும் இந்த அரசு சாதகமான நடவடிக்கைகளை எடுக்க வேண்டும் என்று இவ்விடத்திலே கேட்டு நிறைவு செய்கின்றேன். நன்றி, வணக்கம்.
கரு நியோஜகாரக சபா சபாபதிமணி, அத இத்தாம மட்டின சன்சோதன பணத்தக் பிரிபந்த விவாதை பயத்தின விழாவே கருணு கீப்பியாக எகுத்துக்கரான லபீமகன மகே ஸ்துதிய பிரதமையும் புதகரணும் நியோஜகாரக சபா சபாபதிமணி அப்பி மே சன்சோதன பணத்தகன சாகச்சா கிரிமதி பார்லிமேந்துவே போஹோ காரணா இதிரிபத்துனா அப்பே பிரதிவிருத்த கண்டாயம மே விவாதே உபயோகி கரகன பகுகிய தேசபான தத்தேகன சபாவே அதாஸ் இதிரிபத் கரா இவாகேம மட பிற கதா கருப்பு இஸ்கந்தாராஜா மந்திரி துமியகே கதாவிதி அப்பட அவபோத கரகத்தேகி போஹோ காரணா வெதகத் காரணா ராசியாக எதுமிய பிரகாச கலா அப்பி திஸ்வத்தரக யுத்தேங் பரபத்தல விதியட பெட்டகாப்பு ஜாத்தியாக எஹி கேதனீய மதக சட்டாங் அப்பே ஜீவித வலி மகாதமன்ன புலுவாங் கமக்னே அப்பி அவுருது சியக வித்தர ஆபசட ஏ யுத தத்தே நிசா கமங்கல்ல தியனோ அப்பிட வடா இதிரியங் நிட்டியே அப்பே கலாப்பே கரு நியோஜகாரக சபா சபாபத்துமணி ஜப்பானே வித்தராய் நமுத் දැන් අපට වඩා පස්සෙන් ඉන්නේ ඉතියෝපියාව වගේ මේ රටවල් කීපයක් විතරයි. අපි හුඟක් පිටිපස්සට යන්න 30 වසරක යුද්ධය බරපතල විදියට බලපෑවා. අපේ තවත් බොහෝ කාරණා ඒකට බලපෑවා. අපිට නියෝජ්‍යකාරක සභා සභාපතිතුමනි, මේ යුද්ධය අවසන් වුණාට පසුව අප රටේ ජාතීන් දෙකක් අතර තිබුණු විරසකය හෝ යම්කිසි වෙනස් වූ මතවාද එයින් බැහැර වෙන්න ඒවා සමනය කරන්න ඉතා හොඳ කාලයක් අපට උදා වුණා. මම විශ්වාස කරනවා නිදහසෙන් පස්සේ අපට ලැබිච්ච සර්ණමය අවස්ථාව, වටිනාම අවස්ථාව තමයි යුද්ධය අවසන් වුණාට පසුව ලැබුණුවේ අවස්ථාව. යුද්ධයෙන් පස්සේ අපි කාටත් මේ රට ගැන, රටේ අනාගතය ගැන ගැඹුරෙන් කල්පනා කරන්න අවස්ථාව උදා වුණා. ඒ සඳහාම කාලයක් නිර්මාණය වුණා. යුද්ධය ජයග්‍රහණය කළේ කවුරුන් නිසාද, ඒක ගෞරවයෙන් වෙන්න ඕනේ කාටද කියන එක පැත්තක තියලා අපට මේ යුද තත්ත්වයෙන් පස්සේ නියෝජ්‍යකාරක සභා සභාපතිතුමනි හිතන්න තිබුණා ජාතියක් ඇටියට අපේ අනාගත අභියෝගවලට මුහුණ දෙන්නේ කොහොමද කියන එක. ජාතික වැඩපිළිවෙලක් හදන්න, ජාතික ප්‍රතිපත්තියක් හදන්න, එවැගේම උතුරේ ප්‍රශ්නයට යම්කිසි විසඳුමක් ලබා දිය හැකිනම් දිය යුතුනම් ඒ සඳහා අවශ්‍ය කරන නෛතික පසුබිම හදන්න අපට හොඳ අවස්ථාවක් යුද්ධයෙන් පස්සේ උදා වුණා. ඒකට දකුණේ ආණ්ඩුවට හොඳ බලයකුත් තිබුණා. විධායක ජනාධිපතිතුමාට ඉතා හොඳ ස්ථාවර රටක් තිබුණා. 3/2 පාර්ලිමේන්තුවේ බලයක් තිබුණා. පළාත් සභා සියල්ලේ බලය තිබුණා. පළාත් පාලන ආයතන රාශියක බලය තිබුණා. මම හිතන්නේ 90%කට වඩා පළාත් පාලන ආයතනවල බලය තිබුණා. ඒ සියල්ලට වඩා නියෝජ්‍යකාරක සභා සභාපතිතුමනි, යුද්ධයෙන් පස්සේ මේ රටේ මිනිස්සු ආවා රට ගැන හිතලා කටයුතු කළ යුතුයි කියලා හොඳ මානසිකත්වයක. ඒක සාමාන්‍ය රටකට උදා වෙන දුර්ලභ අවස්ථාවක්. සුනාමියෙන් පස්සේ මිනිස්සු අනිත්‍ය ගැන හිතුව වගේ, සුනාමිය ඉවරුණාට පස්සේ මිනිස්සු හිතුවා පන්සල් යන්න ඕනේ කියලා, ආගම් අදහන්න ඕනේ කියලා, පල්ලි යන්න ඕනේ, කෝවිල් යන්න ඕනේ කියලා. අන්න ඒ වගේ යුද්ධයෙන් පස්සේ මේ රටේ හැම කෙනෙක්ම හිතුව මේ රට ගැන හිතලා කටයුතු කළ යුතුයි කියන පොදු හැඟීමකට ආවා. නායකයෝ එදා සූදානම් වුණා නම් එහෙම පරිත්‍යාග කළා, කැපවීම කළා, රට වෙනුවෙන් යම්කිසි ක්‍රියාමාර්ග ගන්න රටේ ජනතාව අලබතල කාලා හරි බඩගින්නේ ඉඳලා හරි ඒ වෙනුවෙන් පෙළ ගැහෙන්න හොඳ මානසික තත්ත්වයකට ආවා. හැබැයි ඒ ස්වර්ණමය අවස්ථාවට අපි පයින් ගැහුවා. පයින් ගහලා අපි මොකද්ද කළේ? අපි ආණ්ඩුකම ව්‍යවස්ථාව රටේ අනාගතය වෙනුවෙන් නිර්මාණය කරන වෙනුවට කළේ පවුලේ අනාගතය වෙනුවෙන් ආණ්ඩුකම් ව්‍යවස්ථාව නිර්මාණය කරපු එක. 17 සංශෝධනය අහෝසි කළ 18 ගෙනාපු එක. ඒකාධිපති ගමනකට පාර කප්පු එක. යුද්ධයෙන් පස්සේ හිතුවේ රටේ අනාගතය ජාතිය අනාගතය ගැන නෙමෙයි, තමන්ගේ දේශපාලන අනාගතය ගැන. මම මේ සභාවට කියන්න කැමති, මේ උත්තරීතර සභාවට, දැම්මත් මේ රටේ නායකයෝ කල්පනා කරන්න ඕනේ ඊළඟ ඡන්දය ගැන හිතන වෙනුවට, ඊළඟ සතියේ බලය ගන්න හිතන වෙනුවට ඡන්දයක් එන වෙලාවේදී ඡන්දයකට මුහුණ දෙන්න. හැබැයි කරුණා කළා රට ගැන හිතලා කටයුතු කරන්න දැන්වත් මේ රටේ අපේ ජාතික නායකයෝ සියලු දෙනාම කල්පනා කළ යුතුව තියෙනවා. දැන් අපි මේ කර්මාන්ත අමාත්‍යංශයට තිබිච්ච මේ ආයතනය අපි අද මේ සංශෝධන පනතෙන් ආරක්ෂක අමාත්‍යංශයට බාර දෙනවා. මේ ආයතන ගැසට් කරපු මේ ගැසට් නිවේදනය තියෙනවා. මෙහි ජනාධිපතිවරයාට ආයතන 21ක් අද ජනාධිපතිවරයාට ගැසට් කළා තියෙනවා. එතකොට මේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේ විපක්ෂයේ ඇත්ත වශයෙන්ම සම්පූර්ණ විපක්ෂයක් නෙවෙයි, මේ විපක්ෂයේ අර්ධ විපක්ෂයක්. විපක්ෂයේ භාගයක් ආණ්ඩුවේ විපක්ෂ නායකකම තියාගෙන ඉන්නව ගමන් ආණ්ඩුවේ පිරිසක් හැටියට එයා ක්‍රියා කරන ජනාධිපතිවරයා හරහා ජනාධිපතිවරයා ආයතන ගණනාවක් තියාගෙන ඉන්නව. මිරිස්කුඩු වාඩි වෙන්න මිරිස්කුඩු හිටගෙන කෑ ගන්න එපා, මිරිස්කුඩු ගන්න වෙලාව නෙමෙයි. ඒ නිසා නියෝජ්‍යකාරක සභා සභාපතිතුමනි, මම කියන්න කැමති අද මේ කණ්ඩායම විපක්ෂයේ කියලා කතා කරන්න පුළුවන් කමක් නැහැ.
අද උත්සාහ කළා පෞගිය කාල පරිච්ඡේදයෙන් සිදු වුණු දේ කුමන්ත්‍රණයක් නෙවෙයි කියන්නේ. ඒක කුප්‍රකට කුමන්ත්‍රණයක්. මුළු රටම දන්නවා මොකද්ද කරන්න හැදුවේ කියලා. Tamanta බහුතරයක් නැතුව ගිහිල්ලා අගමැතිකම බාර අරගෙන එතන ඉඳලා උත්සාහ කරා කුප්‍රකට විදියට බහුතරය හදාගන්න. බහුතරය හදාගන්න විවිධ විදියේ උපක්‍රම පාවිච්චි කළා. පාර්ලිමේන්තුව කල් තියුවා. කල් තියලා මන්ත්‍රීවරුන්ට කතා කරා බහුතරය අපි අවශ්‍ය වෙලාවට පෙන්වන්න ඕන වෙලාවට පෙන්වන්න ඔය හැම වෙලාවකම අපි එක අපි බහුතරය අවශ්‍ය වෙලාවේදී පෙන්වලා තියෙනවා දඟලන්න එපා වැඩිය දඟලලා කෑ ගහලා නිකන් මෝඩ චූන් ගන්න එපා අපි අවශ්‍ය වෙලාවට ඒක පෙන්වන්න මම කියන්න කැමති නියෝජ්‍යකාරක සභා සභාපතිතුමනි අද ඔක්තෝබර් මාසේ 26 වෙනිදා කළු සිකුරාදා මේ රටේ දේශපාලන ක්ෂේත්‍රය ඇති කරපු ඒ කළු පැල්ලමෙන් ගැලවෙන්න මේ අයට පුළුවන් කමක් නැහැ. ඒ ශාපයෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා රටට වෙච්ච පාඩුව අද මේගොල්ලෝ කියන්න උත්සාහ කරනවා මේ 26 වෙනිදා ගනිපු ආණ්ඩුව දවස් 56ක් ගිහිල්ලා රට ජයග්‍රහණයක්පත් කළා දුන්න කියලා. හැබැයි රටට වෙච්ච පාඩුව රටේ ආර්ථිකයට වෙච්ච පාඩුව රටේ සම්වර්ධන වැඩ කටයුතු වලට වෙච්ච පාඩුව අවුරුද්දේ අන්තිම මාස දෙකේ වියදම් කරන්න තියෙච්ච සම්වර්ධනයට ගමේ මිනිසුන්ගේ සම්වර්ධන ව්‍යාපෘති වලට වියදම් කරන්න ඒ අවස්ථාව තිබුණු ප්‍රතිපාදන වෙන් කරපු ඒ විශාල මුදල වියදම් කරගන්න බැරි වෙච්ච ඒ අවාසිය මේ රට බරපතල විදියට දැන්නලා තියෙනවා. අඩුම තරමේ පාසල් දරුවන්ට නිල ඇඳුමක් දෙන්න වවුචරයක් දෙන්න. දරුවන්ගේ නිල ඇඳුම් වවුචර දෙන්න මේ දවස් 56 ආණ්ඩුවට පුළුවන්කම ලැබුණේ නැහැ. ඒ නිසා මම කියන්න කැමති මේ කණ්ඩායමට අද පුළුවන්කමක් නැහැ නියෝජ්‍යකාරක සභා සභාපතිතුමනි මොන විදියේ අවලාද අපවාද නැගුවත් මේ කැලලෙන් ගැලවෙන්න පුළුවන්කමක් නැහැ. ඔය කළු ලපේ මකන්න පුළුවන්කමකුත් නැහැ. මේ අවස්ථාවේ බොහෝ කාරණා ඉදිරිපත් කරලා මම කියන්න කැමති දේශපාලනයේ අපේ පක්ෂ නායකව බොහෝ දෙනෙක් බලන්නේ ඊළඟ සතියේ කොමාරි බලය ගන්නවද කියන එක. දැන් මට මතකයි විපක්ෂ නායකතුමා මේ පුටුවේ වාඩි වෙලා අභිනවයෙන් මොකද්ද කිව්වේ. වාඩි වෙච්ච ගමන් එතුමාගේ ප්‍රකාශය සඳහන් වුණේ අපි විපක්ෂේ ඉන්නකොට බලාගෙන ඉන්න කොයි වෙලාවෙ අගමැතිකම නැති වෙයිද දන්නේ නැහැ කියලා. මේක නෙවෙයි සාධනීය විපක්ෂයක් කළ යුතු ප්‍රකාශයක් නෙවෙයි. මේ රටේ වග්ගිය යුතු විපක්ෂයක් කළ යුතු ප්‍රකාශයක් නෙවෙයි. මේ ප්‍රකාශය කරන්නේ මේ රට අස්ථාවරයි කියලා පණිවිඩය දෙන්න. ආණ්ඩුව අස්ථාවරයි කියලා පණිවිඩය දෙන්න. ලෝකෙට එහෙම පණිවිඩයක් දීමේ උවමනාව කොටස් වෙළඳපොළ යම්කිසි විදියක බලපෑම කිරීමේ උවමනාව ජාත්‍යන්තර ප්‍රජාවට මේ වගේ ප්‍රකාශයකින් කිසියම් විදියක රට අස්ථාවරයි කියලා පණිවිඩයක් දීමේ උවමනාව මේ කණ්ඩායමට තියෙනවා. ඒ නිසා මම කියන්න කැමති ඔය බලලෝභීත්වය නිසා දේශපාලන කුහකකම නිසා මේ රටේ අනාගතය හිතනව වෙනුවට අපේ අනාගත පරම්පරාව ගැන හිතනව වෙනුවට තමන්ගේ පවුලට ආපු නඩු ටික බේරගන්න තමන්ගේ කණ්ඩායමට ආපු නඩු ටික බේරගන්න එහෙම නැත්නම් තමන්ගේ අනාගතය සුරක්ෂිත කරගන්න හිතලා ගනිපු ක්‍රියාමාර්ග නිසා රට විශාල වශයෙන් ආපස්සට ගිහිල්ලා තියෙනවා. දැන්වත් කරුණා කළා මේ දේශපාලනයෙන් ගැලවිලා රටේ අනාගතය ගැන හිතලා කටයුතු කරන්න කියලා අපි මේ කණ්ඩායමෙන් ඉල්ලන්න කැමති. විපක්ෂයේත් නොවන ආණ්ඩුවේත් නොවන කණ්ඩායමෙන් ඉල්ලන්න කැමති. විපක්ෂ නායක කියන තනතුර ගත්තත් ආණ්ඩුවේ භාගයක් ඉන්න අර්ධ විපක්ෂයක් වූ අර්ධ ආණ්ඩුවේ වූ මේ කණ්ඩායමෙන් අපි ඉල්ල හිටින කැමති. දැන් ආණ්ඩුවේ තමුන්නාන්සේලගේ පක්ෂ නායකයා ජනාධිපතිවරයා මේ ගැසට් නිවේදනය අනුව ආයතන 21ක් තියාගෙන ඉන්නවා. ආයතන 21ක් තියාගෙන ඉන්නවා නම් පක්ෂ නායකයා විපක්ෂය කියලා කියන්න බෑ. දැන් අපි පත් කළා තමුන්නාන්සේලා අපි පත් කරපු ජනාධිපතිතුමාගේ නායකත්වයේ පිළිගනිපු නිසා තමයි රාජ්‍ය නායකත්වයේ පිළිගනිපු නිසා තමයි ගිහිල්ලා වැඳලා අගමැතිකම ගත්තේ. ගිහිල්ලා වැඳලා අගමැතිකම ගත්තේ. බුලත් අතක් දීලා අගමැතිකාර අරගෙන දැන් ආදරණීය නායක වෙලා තියෙන තමුන්නාන්සේලගේ. දැන් තමුන්නාන්සේලේ නායකයාට තමයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වාඩි වෙලා ඉන්නේ. පුළුවන් නම් නැගිටලා කියන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නෙවෙයි කියලා. පුළුවන් නම් නැගිටලා කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නෙවෙයි කියලා. දැන් ඔය මොකද්ද ලකුණක් හදාගෙන පහුගිය කාලේ ඡන්දෙල්ලුවා. දැන් කියන ඒකත් එකයි මේකත් එකයි මේ දෙකම එකතු කළා තමයි අපි මේ පක්ෂය හදලා තියෙන්නේ කියලා. අඩුම තරමේ තමන්ගේ දේශපාලන පක්ෂයේ ලකුණ කියන්න. එඩිතරව මේ පාර්ලිමේන්තුවේ කකුල් දෙකෙන් නැගිටලා ලකුණ කියන්න බැරි කණ්ඩායමක්. පුළුවන් නම් නැගිටලා කියන්න තමන්ගේ දේශපාලන පක්ෂය මොකක්ද කියලා පාර්ලිමේන්තුවේ. පුළුවන් නම් කියන්න. එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. ඒ පක්ෂයේ කිව්වොතින් තමුන්නාසර පිළිගන්න වෙනවා. බහුබූත කතා කියන්නේ නැතුව ප්‍රශ්නෙට උත්තර දෙන්න. පුළුවන් නම් නැගිටලා කියන්න. තමන්ගේ පක්ෂය මොකක්ද කියලා. එළිය ගිහිල්ලා වේදිකාවේ කියනවා අපි පොහොට්ටුවේ කියලා. අනිත් පැත්තේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කියනවා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා. අඩුමතරම දේශපාලන පක්ෂ ස්ථාවරයක් නැති. තමන්ගේ පක්ෂය මොකද්ද කියලා කෙලින් කියන්න බැරි කණ්ඩායමක්. එනිසා මම කියන්න කැමති නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, අපි දැන් මම අවසන් කරනවා. දැන් මේ අය පහසුවෙන්ම කරන්න පුළුවන් පහත්ම දේශපාලන මේ රටේ හැඟීම් වලට කතා කරන එක, බුද්ධියට කතා කරන එක පැත්තක තියලා ජාතිවාදයට කතා කරන එක, ආගම්වාදයට කතා කරන එක. දැන් ජාතිවාදී කතා පතුරවමින් ඉන්නවා. දැන් උත්සාහ කරමින් ඉන්නව රට බෙදන්න යනව, රට කඩන්න යනව කියලා විවිධ විදිහේ මතවාද ගොඩනගන්න. පැය 24ම මේ වෙනුවෙන් අද මේ උදවිගේ කාලය ගත කරමින් ඉන්නවා. අපි කියන්න කැමති මුලින්ම මේ රසායනික අවියට වඩා දරුණුම අවිය තමයි ලෝකේ තියෙන බරපතලම අවිය තමයි දිව. දිවෙන් කරන්න පුළුවන් හානිය රසායනික අවියෙන් කරන හානියට වඩා වැඩි. රසායනික හානියෙන් කරන හානියට වඩා වැඩි. තමුන්නාසල වචන පාවිච්චි කළ කරන හානිය. උතුරේ ජනතාව අපි කෙරෙහි තියෙන විශ්වාසය බිඳින එක, සංහිඳියාව ගැන කතා කරන එක, අනිත් පැත්තෙන් බොරුවට මූණිච්චාවට කතා කරමින් දකුණ ගිහිල්ලා ජාතිවාදය උස්සන එක, ජාතිවාදී කතා කියන එක, ඒ වගේම හැඟීම් වලට කතා කරන එක රසායනික වලට වඩා දරුණුයි. එනිසා මම කියන්න කැමතියි දැන්වත් කරුණා කළා ජනතාවගේ බුද්ධියට කතා කළා හැඟීමට කතා කරන්නේ නැතුව මේ රටේ ඇත්ත ප්‍රශ්නෙට මුහුණ දීලා රටක් හැටියට ජාතියක් හැටියට ඉස්සරහට යන ගමන හිතන්න කියලා මේ දේශපාලන නායකයන්ට කියන්න කැමතියි. ඔබතුමාට බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.